මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නකා පන වස්සේන තිත්ති කාමේසු විජ්ජති, අපස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ, අපි දිම්බේසු කාමේසු රතින් සෝනාධි ගච්ඡති, තණ්හක්ඛය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝති. සදහවත් පින්වත්නි, අද වැනි වටිනා මේ ඇසළපුණු පොහෝ දිනයක අපි බුදු පියාණන් වහන්සේගේ වටිනා ධර්ම දේශනාවකට අදාළ කාරණා කීපයක් මතු කර ගන්න බලමු. දැන් අපි ලෝකයා සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ අගහිඟකම් නැති කරගත්තොත් ජීවිතයේ සැපයෙන් ගෙනියන්න පුළුවන් කියන අදහසයි හැම දෙනා වගේ තුලම තිබෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ නම් පෙන්눔 කරලා දෙන්නේ තණ්හාව තිබෙන තාක් ලෝකයාට දුක නැති කරගන්න බැරියයි කියලා. මොකද ඒකට හේතුව තණ්හාව ඇති තාක්ම අගහිඟකම් වැඩෙනවා. අගහිඟකම් වැඩෙන නිසා ඒකට මුල හේතුව තණ්හාවයි. එතකොට තණ්හාව නැති කිරීමෙන්මයි දුක නැති කරගන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව හැටියට ඇසළ පුණු පොහෝ දවසේ දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පවා ඒ නිවන හඳුන්වාලුවේ තණ්හක්ඛය කියන නාමයෙන් තෘෂ්ණාව ක්ෂය කිරීම. එතකොට තණ්හාව නැති කිරීමෙන් තමයි සම්පූර්ණයෙන්ම සංසාර දුකෙන් මිදෙන්න පුළුවන් වන්නේ. ලෝකයාගේ සංකල්පය අනුව දැන් විශේෂයෙන්ම කල්පනා කරනවා කාසි වැස්සක් එහෙම වැස්සොත් අපේ සියලුම ඕනෑ එපාකම් පිරිමහ ගන්න පුළුවන් ය මුළු ලෝකයාටම ඒ සමෘද්ධව ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ වදාලා ඇත්ත වශයෙන්ම මේ විදිහට කහවණු වැස්සක් වැස්සත් රන්කාසි වැස්සක් වැස්සත් මේ තණ්හාව කෙලවර කරගන්න බැරියි. තණ්හාව කියන එක ගසක් වැලක් වගේ ලියලා වැඩෙන දෙයක්. ඒක නිසා ලැබෙන්න තව තවත් ඕනේ කියලා. තණ්හාවට ඔය ඇතේ කියන හැඟීමක් එන්නේ නැහැ. තව මදිය කියලා කියනවා මිසක්. ඉතින් මේ කාසි වැස්සක් දැන් මේ කාලෙත් නොයෙකුත් විදිහේ වාසනා උදාවල් වශයෙන් වාසනා මළු වශයෙන් බැසි වසිනවා. ඒ කිසිවකින්වත් මේ අපේ මේ ජීවිතයේ දුක්ඛම් කටළු සම්පූර්ණයෙන් විසඳේ කියලා හිතන්න අමාරුයි. ඉතින් මේ අද දවසේ අපි මේ මාතෘකා කළ ගාථාවේ කියවෙන්නේ ඒ ගාථාවට අදාළ කතා වස්තුවේ තිබෙන්නේ මේ රන්කාසි පිළිබඳ කථාන්තරයක්. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී එක්තරා තරුණයෙක් ගිහිගෙන්නෙක්ම පැවිදි වුණා. පැවිදි වෙලා උපසම්පදා වෙලා ඒ උපාධ්‍යායන් වහන්සේගේ අනුශාසනාව අනුව විනය ආදී ඉගෙන ගැනීම සඳහා ආචාර්යයන් වහන්සේ කෙනෙක් වෙතට ඈත පළාතකට වැඩම කළා. ඒ අතරතුර කාලයේදී මේ ස්වාමීන් වහන්සේගේ පියාණන් ඊටාත්ම තද බලාන්දමින් අසනීප වුණා, මරණාසන්න වුණා. ඒ පියාණන්ට වුවමනා වුණා මේ බුද්ධ පුත්‍රයාණන් දැකගන්නට. නමුත් පණිවිඩයක් අරින්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අවසාන අවස්ථාවේ ඒ පුතා ගැන සිහිපත් කරලා නන් දොඩවමින් සිටලා තමන්ගේ බාල පුත්‍රයාට අර ස්වාමීන් වහන්සේගේ බාල සොහොයුරාට කහවණු සුවයක් දුන්නා. මේක මගේ පුතණුවන් වහන්සේට පාත්‍ර සිවුරු ගැනීමට මුදලක් කියලා ඒක දීලා කලුරිය කළා. අර ස්වාමීන් වහන්සේ නැවත සවැත් නුවරට වැඩලා ඒ පියාණන්ගේ නිවසට තමන්ගේ නිවසට වැඩම කළ අවස්ථාවේ බාල සොහොයුරා බොහොම වැඳ වැටිලා අඬලා දොඩලා තමන්ගේ පියාණන් අවසාන අවස්ථාවේ මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කළාය, කහවණු සීයක් ස්වාමින් වහන්සේට පාත්‍ර සිවුරු ගැනීම සඳහා මා වෙතට මට දුන්නයි කියලා කිව්වහම ඒ මුදලින් කුමක් කරනවද කියලා ඇහුවාම මේ ස්වාමීන් වහන්සේ කිව්වා අපිට මේ කහවණු වලින් වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. එහෙම ප්‍රතික්ෂේප කළාට මොකද පසුවට මේ හාමුදුරන්ට ඇති වුණ යම්කිසි කුකුසක් වගේ මම මේ මොකටද මේ ගෙන්ගෙට පිඬු සිඟා වැදලා මේ කරදර වෙන්නේ, නරකද මට යම්කිසි ආරක්ෂාවක් රැකියාවක් කරගෙන ගිහි වෙලා හොඳට ජීවිතය ගෙනියන්න පුළුවන් නේද මේ කහවණු සිය මේක මුල ධනිය කරගෙන මට පුළුවන් ය ජීවත් වෙන්න කියන හැඟීම ඇති කරගෙන තමන්ගේ බණ භාවනා ගැන උනන්දුවක් නැතුව වතපිළිවෙත ගැන උනන්දුවක් නැතුව අලසව කාලය ගත කරන්න පටන් ගත්තා. ශරීරයත් ඒ වගේම දුර්වර්ණ වුණා. මේක දැකලා අනිත් සාමණේර පිරිසෙහිම මොකද මේ කියලා ඇහුවාම මෙන්න මෙහෙම අදහසක් මට ඇති වුණා කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. අර ස්වාමීන් වහන්සේලා අර සාමණේර පිරිසෙහිම මේ ස්වාමීන් වහන්සේ එක්කගෙන ගියා බුදු පියාණන් වහන්සේ ළඟට. බුදු පියාණන් වහන්සේ ඇසුවා මොකද මහණ මේ උකටලී වෙලා, ඒ කියන්නේ ගිහි ගෙට යන්න හිතන්නේ මොකද, මේ පැවිද්ද ගැන කලකිරিলা තිබෙන්නේ මොකද කියලා ඇහුවාම මේ කතාන්තරය කිව්වා. ඒකට බුදු පියාණන් වහන්සේ කළේ මෙහෙමයි, නුඹ හිතනවාද මේ කහවණු 100න් නුඹට ඒ ජීවිකාව ගෙනියන්න පුළුවන් කියලා. හොඳයි එහෙමනම් මේ කහවණු 100 වෙනුවට ගල් ගැට 100ක් අරගෙන ඉන්නේ කියලා කිව්වා. මේ හාමුදුරුවොත් ගල් ගැට 100ක් අහුලගෙන ආවා. බුදු පියාණන් වහන්සේ ඉතින් මේකෙන් මේ ගණන් හිලව් හදනවා මේ ගිහි වෙන්න මේ මුදල් ප්‍රමාණවත්ද කියලා. පළමුවෙන්ම මෙයින් 50ක් අහක් කරන්නේ කිව්වා. ගිහි වුණාට පස්සේ තමන්ගේ ජීවිතාව ගෙන යන්න ආහාර පාන ආදී ඒ කටයුතු සඳහා 50ක් මහක් කරන්නේ කිව්වා. ඒක අහක් කළා. ඊළඟට 24ක් කහවණු 24ක් අහක් කරන්නේ කිව්වා. දැන් ගොවිතැනක් කරනවා නම් ඒ ගොනුන් දෙන්නේ ගැනීමට. ඊළඟට තවත් මේ නඟුලට ඊළඟට උදළු කැටි පොරෝ ආදියට මෙන්න මේ ගණන් අහක් කරන්නේ කියලා අර ගල් කැට මගින් ඒ කහවණු 100 අන්තිමට බලනකොට ඒ 100 මදි වුණා. කහවණු 100 මදි වුණා මේ මූලධනය වශයෙන්. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා දැන් පේනව නේද මහණ? නුඹ කොහොමද මේ කහවණු 100න් නුඹගේ තණ්හාව සංසිඳවා ගන්නේ? නුඹට පමණක් නොවේයි. අත්පොලසන් ගැසූ පමණකින් 12 යොදුනක් ප්‍රදේශයක ඉඟටිය දක්වාම සත්‍රුවන් වැසි වහින තරම් මහා ඉර්ධිමන්ත මහා මන්ධාතු රජුරවන්ට පවා ඒ දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඒ වගේම දිව්‍ය ලෝකෙත් ශක්‍රයන් 36 දෙනෙක් ඒ රජකම් කරන කාලයක් දක්වාම දිව්‍ය ලෝකෙත් රජකම් කළා. ඒත් බැරි වුණා තණ්හාව නැති කරගන්න. තණ්හාවෙන් තණ්හාව පුරවා ගන්න බැරුව මිය පරලොව ගියා කියලා බුදු පියාණන් වහන්සේ ජාතක කතාවකුත් වදාරලා අවසානයේ මෙන්න මේ අපි මාතෘකා කළ ගාථා දෙක වදාලා. න කහපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති අපස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පඬිතෝ අපි දිබ්බේසු කාමේසු රතින් සෝ නාධි ගච්ඡති තණ්හක්ඛය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. න කහපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති කාවණු වැස්සකින්වත් සංකාසි වැස්සකින්වත් කාමයන් පිළිබඳ ආසාවන් පිළිබඳව තෘප්තියක් ඇතිවීමක් සෑහීමක් වන්නේ නැත. ඊළඟට අපස්සාදා දුඛා කාමා කාමයන්ගේ ඒ කාම වස්තුන්ගේ ආස්වාද පක්ෂයක් රස විඳීම් පක්ෂයක් තිබෙනවා. ඒක බොහොම අල්පයි. ඒක ඊටාම ටිකයි. නමුත් ඒකේ අනිෂ්ඨ විපාක ආදීන වශයෙන් බලනකොට ඒක බොහෝ දුක් තිබෙනවා. අපස්සාදා දුඛා කාම ආස්වාද ටිකක් නමුත් දුක් බහුලයි. ඉති විඤ්ඤාය පඬිතෝ නුවණැති පුද්ගලයා නුවණැත්තා පඬිතයා මෙන්න මේ කාරණේ තේරුම් අරගෙන අපි දිබ්බේසු කාමේසු රතින් සෝනාදි ගච්ඡති දිව්‍යමය කාමයන් පිළිබඳව පවා ඇල්මක් ඇති කරගන්නේ නැහැ. දෙව්ලොව සැපත් පිළිබඳව පවා නියම බුද්ධ ශ්‍රාවකයා ඇල්මක් ඇති කරගන්නේ නැහැ. පඬිතයා ඇල්මක් ඇති කරගන්නේ නැහැ. තණ්හක්ඛය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකයා නම් ඇල්මක් ඇති කරගන්නේ මොකක් පිළිබඳවද? තණ්හක්ඛය කියලා කියන තණ්හාව ක්ෂය කිරීම. සෘෂ්ණාව ක්ෂය කිරීම පිළිබඳවයි ඇල්මක් ඇති කරගන්නේ. තණ්හක්ඛය කියලා නමින් යොදන්නේ නිවනටමයි. එතකොට නිවන හඳුන්වන්නේ තණ්හාව නැති කිරීම කියන අර්ථයෙන්. ඒකට ඇල්මක් ඇති කර ගැනීමයි සම්මාක් සම්බුදු රජාණන් වහන්සේගේ නියම ශ්‍රාවකයා කරන්න කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ වදාලා. එතකොට මේ කථාන්තරයක් ගාථාවත් අපිට බොහොම ආදර්ශ අපේ ජීවිතයට ආදර්ශ ගෙන දෙන දෙයක් දේවල් තිබෙනවා මේ කථාන්තරය තුලත් ගාථාවලත්. කථාන්තරය ගැන හිතලා බැලුවාම දැන් මේ මිල මුදල් කියන එක පින්නතුනි ගිහි ජීවිතයට නැතුව බැරි දෙයක්. මිල මුදල් කියන එක ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ වදාරලා තිබුණා යමෙකුට මිල මුදල් කැපනම් මේ තැනැත්තාට පංචකාමයන්ම පංචකාම සම්පත්තියම කැපේ කියලා මේ සංඝයා වහන්සේලා පිළිබඳවයි පැන නැගුණු ප්‍රශ්නයකදී එක් අවස්ථාවක ප්‍රකාශ කොට වදාලා. මොකද මේ මිල මුදල් කියන එක ගිහි ජීවිතයට කරන ආරාධනාවක් වගේ. දැන් අර පියාණන් අර කාවණු 100ක් අරහා මුදුරන් වෙනුවෙන් ඉතිරි කළ ගියේ හරියට ගිහි වෙන්න කරපු ආරාධනාවක් වගේ. ඉතින් ඒ ආරාධනාව පිළිගන්නයි අර හාමුදුරුව සූදානම් වුණේ. බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූල උපමාවකින් ඒ අවස්ථානුකූල පියවරකින් ඒ හාමුදුරුවන්ගේ හිත වෙනස් කළා. නමුත් සාමාන්‍යයෙන් දැන් මේ පින්වතුන් දන්නවා නෙක්ඛම්මය ගිහි ජීවිතෙන් නික්මීම කියලා කියන එක. සසරෙන් නික්මීම සඳහා මේ කියාපු කාම වස්තුන් වලට අයිති රන් රිදී මිල මුදල් ආදිය ඒවායින් ඉවත් වෙන්න ඕන. ඉතින් දැන් පැවිද්දේ සිට ගිහිවීම හඳුන්වන්නේ ආර්ය ව්‍යවහාරයට අනුව මරණය හැටියට. යමෙක් පැවිදි වෙලා ඉඳලා සිවුරු ඇරලා යාම මේ ආර්ය behavior අනුව ශාසනික behavior අනුව ඒක මිය යාමක් හැටියට මරණයක් හැටියට සැලකන්නේ. දැන් බොහෝ විට ඔය මිලමුදල් පැවිදි behavior අනුව හඳුන්වන්නේ සර්පේක් හැටියට. සර්පයෝ කියලා සැලකන්නේ මේ මිලමුදල් කියන එක. ඉතින් බොහොම මේ පින්නතුන් දන්නවා දැන් සර්පේක් දෂ්ට කරාම බොහෝ විට මරණය සිදු වෙනවා. අර හාමුදුරන්ට සිද්ධ වෙන්න ගියේ ඒ විදිය දෙයක්. අර සර්පය දෂ්ට කිරීමෙන් වගේ තමන්ගේ පැවිද්දෙන් ගිලිහෙන්න තරමට ඒ කහවණු සීය නිසා සිටිවිලි රාශියක් ගිහි ජීවිතය පිළිබඳ සිටිවිලි රාශියක් ඒ ස්වාමීන් වහන්සේට ඇති වුණා. බුදු පියාණන් වහන්සේ ඒක අවස්ථාවෝචිත පියවරකින් ඒක දුරු කළා. ඉතින් මේක අපි මේ කතාවෙන් ගත යුතු එක ආදර්ශයක් හැටියට සලකන්න ඕන. ඒ වගේම දැන් ගිහි ජීවිතයේ කම්කටොළු ස්වභාවය බුදු පියාණන් වහන්සේ ඒ අර ස්වාමීන් වහන්සේට අර ගල් කැට ගෙනල්ලා කරපු ආදර්ශයෙන් ඒකෙන් තේරුම් ගන්න සැලැස්සුවා. ගිහි ජීවිතය කියන එක මේ පින්නතුන් හොඳට දන්නවා මේ අයවැය ප්‍රශ්නය ගිහි ජීවිතයට බරපතල අන්දමින් බලපානවා. ආදායමත් වියදමත් සමබර කරගන්න කරන මහා උත්සාහයක් මහා ප්‍රයත්නයක් මේ ගිහි ගේක ජීවත් වීම කියන එක. ඉතින් ඒහි බැරෑරුම්කම අර හාමුදුරන්ට වටහා දුන්නා කහවණු සීයෙන් මේවා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තුළින්. ඉතින් ওই විදිහට ඒ බුදු පියාණන් වහන්සේගේ උපాయ කෞශල්‍ය ඥානීය ප්‍රඥාව ඒ අපට හෙළි වෙනවා මේ ගාථාවලට අදාළ කථාන්තරයෙන්. ඊළඟට ගාථාවල් ගැන කල්පනා කරලා බලනකොට මේක මේ සනාතන සත්‍යයක් හැටියටයි බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළ තියෙන්නේ සදාකාලික සත්‍යයක් හැටියටයි. කහවණු වැස්සක් වැස්සත් තමන්ගේ ඒ ආසාවන් සංසිඳවා ගන්න බැරිය කියලා කියන්නේ මොකද? බොහෝ විට ඒ දැන් අපි යමක් ප්‍රාර්ථනා කරනවා ඒක ලැබුණොත් නම් අපි සැපවත් අපිට හොඳට ජීවිතය ගත කරන්න පුළුවන් කියලා මේ වෙලාවේ හිතුණත් ඒවා ලැබෙන්න ලැබෙන්න තව තවත් සුඛෝපභෝගී දේවල් වලට හිත නැඹුරු වෙනවා. දැන් මේ කාලේ තිබෙන මේ වාණිජ සભ્યත්වයේ අනුව කල්පනා කරලා බලනකොට හැමතැනින්ම ආරාධනා තියෙන්නේ සුඛෝපභෝගී ජීවිතයකට තම තමන්ගේ ආදායමට සරිලන්නේ නැති අන්දමට වියදම් කරවන්න ඒ පොළඹවන විදිය සමාජයක් තිබෙන්නේ. ඉතින් ඒ විදිහේ සමාජයක යහතින් සැනසෙල්ලෙන් යුතුව ජීවත් වෙන්න නම් මේ පින්නතුන්ට පවා මේ හැමදේම අතහැරලා පැවිදි වෙන්න බැරි වුණත් ගිහි ජීවිතය ගත කිරීමට පවා පුරුදු වෙන්න ඕන චාම් දිවි පැවතුම් උසස් සිතුම් පැතුම් කියන ඒ සංකල්පය අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. මේ චාම් ජීවිතයේ අගය තේරුම් නොගත්තු කෙනාට අර කියාපු අර වාණිජ සભ્યත්වයෙන් ඉදිරිපත් වෙන ඒ ආරාධනා පිළි අරගෙන ණයතුරුස් වෙලා මහා භයානක ප්‍රපාතයකට වැටෙන්න සිද්ධ වෙන ගිහි ජීවිතයට අවශ්‍ය සැපයක් හැටියට දක්වන අනන සුඛය ණය නොවි ජීවත් වීම. ඉතින් ඒක බොහොම අමාරු වෙනවා තමන්ගේ ඒ ආසාවන් තණ්හාවන් දැඩි වුණොත්. ඒක නිසා සාමාන්‍ය ගිහි පින්වතාට පවා මේ ආසාවන්ගේ ඇති ආදීන තේරුම් ගැනීමටයි මේ බුදු පියාණන් වහන්සේ මෙතන මේ දේශනා කළා තිබෙන්නේ. කාවණු වැස්සකින්වත් ඒ කාමයන් පිළිබඳව ආසාවන් පිළිබඳව තෘප්තියක් සෑහීමක් ඇති වෙන්නේ නැත. ඒ වගේම අපස්සාදා දුඛාකාම කාමයන්ගේ ස්වභාවය එහි අල්ප ආස්වාදයක් සුළු ආස්වාදයක් සතුටක් ගෙන දෙනවා. නමුත් ඒවායේ ආදීනව බහුලයි. මෙන්න මේ කාරණේ නුවණැත්තා විසින් තේරුම් ගත යුතුය. ඒක නිසාය දිව්‍යමය සම්පත් පවා දෙව්ලොව සපත් පවා ඒවත් සියුම් මන්දමින් තිබුණත් මේ පංචකාමියමයි. ඒක නිසා ඒවා පිළිබඳවත් ඇල්ම ඇති කරගන්න නැතුව මේ සංහාව තුනී කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් තුනී කළා මේක ක්ෂය කරලා දැමීම ඉවර කිරීම කියලා කියන නිවන සංහාවෙන් මිදීම සඳහා උත්සාහ දැරිය යුතුයි කියන එකයි මේ බුදු පියාණන් වහන්සේ දෙන පණිවුඩය. අත වශයෙන්ම දැන් සංහාව සංසිඳ වීම සඳහා බොහෝ දෙනා කරන්නේ ඒ සංහාව විසින් ආසාව විසින් ඉල්ලන දේ දීමයි. මේක හරියට උණ කාර්යයට වතුර දීම වගේ. උණ කාර්යය ඉල්ලන සැරේට වතුර දීලා පිරිමහන්න බෑ. නියම වෛද්‍යවරයා කරන්නේ මේකට රෝග නිදානිය බලලා බෙහෙත් කිරීමයි. එතකොට ඒ වතුර ඉල්ලීමත් නැති වෙනවා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේත් පෙන්눔 කරනවා ඒ ආසාවන්ගේ කෙලවරක් කිසිසේත් සොයාගන්න බෑ. මහා කෝටිපතියා පවා. අර ඉතින් කෝටිපතියා කියන එක හිඟන්නේ කර කියාපු මහා මන්දහතු රජුරෝ ගැන හිතලා බලනකොට. අර තරම් මහා ඍද්ධිමන්ත කෙනෙක් අත්පොළ සංගහනකොට 12 තැන් මහා ඍද්ධි බලයකින්, මේ පුණ්‍ය බලයකින් තමයි. නමුත් මේ සත්‍රුවන් වැසිවැස්සා කියලා කියනවා. ඒ විදිහටවත් ඒ සත්‍රුවන් වැස්සකින්වත් සෑයීමකටපත් වෙන්න බැරි වුණා. මොන විදිය තත්වයක් තිබෙන නිසා තණ්හාවේ යම්කිසි අවස්ථාවක මේ තණ්හාව තමන්ගේ චිත්තසංතාණයෙන් ඉවත් කරා නම් ඒ තැනැත්තාට තමයි නියම සැනසීම ලැබෙන්නේ. ඒ කාරණය බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක මේ කාමයන්ගේ ඇති ආදීනව පක්ෂය පෝතලිය කියලාගෙන ගෘහපතියාට එක්තරා ගෘහපතියෙක් ඇවිල්ලා බුදු පියාණන් එක්ක සාකච්ඡා කරන අවස්ථාවක පෝතලිය නැමැති ගෘහපතියෙක් බුදු පියාණන් වහන්සේ ඊටාමත්ම කදිම උපමා හතකින් මේ කාමයන්ගේ ආදීනව පක්ෂය පෙන්වා වදාලා. සමහර විට මේ පින්නතුනුත් මේවායි කීපයක් හොඳට අහලත් ඇති. පළමුවෙනිම උපමාව බුදු පියාණන් වහන්සේ මේ විදිහට විස්තර කරනවා. ඔන්න ඊටාමත්ම කුසගින්නෙන් පෙළෙන බල්ලෙක් ගව ඝාතනය හරක් මරණ තැනකට හරක් මරණ කඩේකට මස් කඩියක් ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා යමක් දෙනකන් ලැබෙනකන්. මේ මස් කඩකාරයා හෝ ඔහුගේ අතවැසියා මස් කටුවක තියෙන මස් ඔක්කොම අරගෙන යන්තම් ලේ තැවරුණ ඇට කැබැල්ල වීසි කරනවා. අර බල්ලා අරක ඇහිඳගෙන මේ ලේ ටිකක් තැවිලා තියෙන නිසා ඕක හපහප සෑහීමකටපත් වෙන්න උත්සාහ කරනවා. මොකද්ද වෙන්නේ? සමහර විට කටත් උවාල වෙලා ඒ ලේයි අන්තිමට බොන්නේ. ඉතින් අන්න ඔය විදිහට එයින් තමන් වෙහෙසටපත් වෙන මිසක් ඇත්ත වශයෙන් කුසගින්න නිවෙන්නේ නැහැ ඒ බල්ලගේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ උපමාව අනුව අර කෝතලිය ගෘහපතියට කියනවා අන්න ඒ වගේ මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ විසින් මෙන්න මෙහෙම දේශනා කරලා තිබෙනවා. මේවායේ ආස්වාද පක්ෂය ඉතාම ටිකයි, දුක් බහුලයි, මේ විදිහට ආදීනව බහුලයි, බය ජනකයි කියලා මෙහෙම තේරුම් කරලා තියෙනවා කියලා ඒ උපමාව. එතකොට අපිට කියන්න පුළුවන් මේක හිතේ දරා ගන්න නම් මේකට කියන්න පුළුවන් ඇට කැබැල්ලේ උපමාව කියලා. ඇට කැබැල්ලේ උපමාව පළමුවෙනි උපමාව. ඊළඟට තව උපමාවක් දෙනවා. ඔන්න ගිජුලිහිණියෙක් හරි උකුස්සෙක් හරි මස් පිඬක් අරගෙන අහසට පියාඹිනවා. මේක දකින අනිත් ගිජුලිහිණියොත් උකුස්සොත් මේ සතාගේ පිටිපස්සෙන් එලෝගෙන ගිහිල්ලා අර මස් පිඬ ලබා ගන්න අර සතාට අණිනවා. එතකොට මස් පිඬ ඇතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? අර සතාට එක මරණය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තුවාල සිද්ධ වෙලා ඒ තත්වයට වැටෙනවා. අන්න ඒ වගේ මේ කාමයන් කියලා ඊළඟ උපමාව දක්වනවා. ඒ කියන්නේ දැන් එයින් අපිට ගැඹුරින් හිතා ගන්න පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ දෙන එක එක උපමාවක් ඇත්ත වශයෙන්ම භාවනා කර්මස්ථානයක් වගේ. ඒක තුල මහා ගැඹුරක් තිබෙනවා. ඉතින් මේන් පෙන්නුම් කරන්නේ දැන් මේ සමාජෙත් එක හිතා ගන්න පුළුවන් මේ කාම වස්තුව යම්කිසි දෙයකට කැමති වෙන්නේ එක්කෙනෙක් නොවේ. මහා පිරිසක් ඉන්නවා මේකට තරඟ කරන්න. ඉතින් යම්කිසි කෙනෙක් මේක දැහැගෙන යනවා අර උකුස්සා වගේ. මේක පස්සේ ලෝගෙන එනවා ගණනාවක්ම. ඉතින් මේක ඇතහැරියේ නැත්නම් එක බදාගෙන හිටියොත් තමන්ට එකෙන් විපත් පැමිණෙනවා අර අනිත් අයගෙන්. ඔන්න ඔය විදිහේ ස්වභාවයක්. බොහෝ දෙනා කැමති වෙන නිසාම මහා තරඟකාරී විදියට ඒවාට මුහුණ දෙන්න සිද්ධ වෙන වින් පීඩාවට පත් වෙනවා කියන එකයි ඔය උපමාවෙන් අපිට ගන්න තිබෙන්නේ. එතකොට ඒකට අපිට කියන්න පුළුවන් මස් පිඬේ උපමාව කියලා. ඉස්සෙල්ල එක ඇට කැබැල්ලේ උපමාව, මේක මස් පිඬේ උපමාව. ඔන්න ඊළඟට තුන්වෙනි උපමාවක් දෙනවා. යම් කිසි කෙනෙක් තනහුලක් දැන් මේ කාලේ නම් තියෙනවා විදුලි පන්දම් ආදී ඒ කාලේ බොහෝ විට ඉතින් අය කළුවරේ යනකොට ගිනි හුලක් අරගෙන යනවා. යම් කිසි දැන් මෙතන කියන්නේ තන හුලක්, තන කොළ වලින් හදාපු හුලක්. ඕක අරගෙන උඩු සුළඟට යනවා. ඒ කියන්නේ හුළඟ හමන දිශාව බලාගෙන යනවා. ඒ පැත්තට යනකොට මොකද වෙන්නේ? අර ගිනි හුලේ ඒ ගිනි අඟුරු අර ඔක්කොම තමන්ගේ අතටයි එන්නේ. තමන්ගේ අත පිලිස්සෙනවා. ඒක ඇතහැරියේ නැත්නම් තනහුල ඇතහැරියේ නැත්නම් උඩු සුළඟට යන අවස්ථාවේ අත පිලිස්සෙනවා. අන්න ඒ වගේ මේ කාමයනුත් ඔය තනහුලට උපමා කර හැකියි කියලා කියනවා. ඉන් පෙන්නුම් කරන්නේ මොකද්ද? මේ කාම වස්තුන් සොයාගෙන යාමෙන් බොහෝ දිනාට අත පුළුස්ස ගන්න සිද්ධ වෙන බව. ඒ තරම් භයානකයි මේ වායේ ආදීනව පක්ෂ වෙනකොට. ඒක දන්නේ නැහැ. ඉතින් ඒක උඩු හුලඟට තනහුලක් අරගෙන යාම වගේ කියලා බුදු පියාණන් වහන්සේ ඒ කාමයන්ගේ ආදීනව පක්ෂයේ ඒ උපමාවෙන් පෙන්නුම් කළා. ඊළඟට දෙනවා තවත් උපමාවක්. අඟුරු වලක උපමාව. ඔන්න යම්කිසි කෙනෙක් සිටිනවා ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති පුද්ගලයෙක් සිටිනවා. එක තැනක තියෙනවා අඟුරු වලක්. මිනිහෙකුගේ ප්‍රමාණයටත් වඩා ගැඹුරු. බොහොම දිලිගෙන දිලිගෙන අඟුරු වලක්. මිනිසු දෙන්නෙක් ඇවිල්ලා, ශක්තිමත් මිනිසු දෙන්නෙක් ඇවිල්ලා අර මිනිස්සයාව අත් දෙකෙන් අල්ලගෙන ඇදගෙන යනවා අර අඟුරු වලට දමන්න. අඩියක් අඩියක් පාසා මේ මිනිස්සයා දන්නවා දැන් මම මේකට වැටුනොත් එක්ක මරණය, එහෙම නැත්නම් මරණයට හා සමාන දුකකට මාපත් වෙනවා කියලා. නමුත් කරන්න දෙයක් නැහැ, ඇදගෙන යනවා ඒක. මෙන්න මේ විදිහට අඟුරු වලටත් උපමා කරලා තිබෙන කාමයන්. එයින් අපිට හිතා ගන්න පුළුවන් ගැඹුරින් කල්පනා කරලා බලනකොට කාමයන් කියලා කියන්නේ ආසාවන්. ආසාවන්ගේ ප්‍රබලත්වය කොයිතරම්ද කියතොත් ඒ පුද්ගලයා ඇදගෙන යනවා. හරියට වෙන කෙනෙක් ඇදගෙන යනවා වගේ. අර කිව්වේ අර දුර්වල මිනිසෙක් ශක්තිමත් මිනිසුන් දෙදෙනෙක් ඇවිල්ලා ඇදගෙන යනකොට ඒ තැනැත්තා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ තැනැත්තා ඇඹරෙනවා, ඒ යතට ඇඹරෙනවා. ඇඹරි ඇඹරි එයින් මිදෙන්න බලනවා. නමුත් මිදෙන්න බෑ. නමුත් දන්නවා දැන් වැටුනොත් එහෙම විනාශ වෙනවා. ඔන්න විදිහේ ස්වභාවයක් කාමයන්ගේ ඒ ආශාවන්ගේ තිබෙනවා කියන එක හංගවන්නයි බුදු පියාණන් වහන්සේ උපමාව දේශනා කොට වදාලේ. නමුත් ඒ ටික තේරුම් ගැනීමයි මෙතන මේ හැම එකකින්ම මේ උපමා දෙන්නේ බුදු පියාණන් වහන්සේ. මේවා ආශ්‍රයෙන් තමන්ට යම්කිසි උපේක්ෂාවක් ඇති කර ගැනීමට ඒ ආශාවන් ආදී ආවහම මෙන්න මෙහෙම භාග්‍යවතුන් වහන්සේ මේ සත්‍ය දේශනා කරලා තිබෙනවා. මේක අනුව කල්පනා කරලා බලනකොට අපි මේවා පිළිබඳ උපේක්ෂාවෙන් තුන සමහරට දැඩි ආශාව නිසා මේ කාලේ කොතිබුත් අහන්ට ලැබෙනවා. මේ පින්නතුන් දන්නවා එක තව කෙනෙක් මරලා දානවා, එහෙම නැත්නම් තමන් දිවි හානි කර ගන්නවා, එහෙම නැත්නම් ඔය නොයිකුත් දිවි හානි කර ගැනීම නානා ප්‍රකාර තියෙනවනේ. මේ පින්නතුන් දන්නවනේ ඒ කරන්නේ මොකද? අර ඒ තමන්ගේ හිතවිල්ල බලවත්කම නිසා අඟුරු වලකට පනින්න වගේ වැඩක්. අඟුරු වලට ඇදගෙන යන්න වෙනුවට මෙතන පනිනවා වගේ. නමුත් ඒ පනින්නේ මොකද? අර හිතවිලි වලින් ඇදගෙන යන්නේ. අර අත් දෙකෙන් ඇදගෙන යනවා කියලා කියන්නේ අර හිතවිලි මාර්ගෙන්. ඉතින් හිතවිලි පිළිබඳ පාලනයක් නැත්නම් ගිහිල්ලා අඟුරු වලට වැටිලා මැරෙනවා. ඔන්න අඟුරු වලේ උපමාව. ඊළඟට බුදු පියාණන් වහන්සේ තව උපමාවක් දෙනවා. දැන් ඔන්න යම්කිසි කෙනෙක් ඒ තැනත්තා දුප්පත් නිසා මඟුල් ආදී ඒ උත්සවයකට යාමට පිරුවට, දැන් මේ පින්නතුන් දන්නවනේ පිරුවට ගන්නවා කියලා කියන කීම, ඇඳුම් පැළඳුම් ආභරණ වෙන එකක් තබා එතන ඒ සූත්‍රයේ කියවෙන හැටියට යානය පවා වාහනය පවා. දැන් ඒකත් මේ කාලේ කරනවනේ. තමන්ට වාහනයක් නැහැ, යන්න වාහනයක් නැහැ, යන්නේ පයින්. නමුත් ඒ මඟුලට තුලාවට පෙන්ණුම් කරන්න ඕන නිසා ණය තුරුස් වෙලා හරි වෙන කෙනෙකුගේ හරි වාහනයක් ඉල්ල ගන්නවා. ඉතින් මේ විදිහ වාහනයයි වාහනය පමණක් නෙවෙයි වාහනයට ගැළපෙන ඊළඟට ඉන්න ඕනනේ පිරිසක්. ඒ පිරිසක් බුදු පියාණන් වහන්සේ හේතු ඇතුවයි මේක දක්වන්නේ. යම්කිසි කෙනෙක් ඒ යම්කිසි උත්සව අවස්ථාවක පෙනී සිටීම සඳහා තමන්ගේ මාන්නය නිසා යානයත් පිරුවට එකක් ඉල්ලගත්තු එකක්, ඊළඟට ඒ පිරිසත් තමන්ගේ පරිවාර හැටියට පෙනෙන ඒ පරිවාර සම්පත්තියත්, ඊළඟට ආභරණත් ඇඳුම් පැළඳුම් ඔක්කොම එක එක්කෙනාගෙන් ඉල්ලගත්තු කෙනෙක් මේවා ඔක්කොම මේ සම්පත්තිය අරගෙන නගරය මැදින් යනවා. මේ යන අතරේ අනිත් දකින්න පුද්ගලයන් කියනවා, හා මේ පුද්ගලයා කොයිතරම් ධනවත් කෙනෙක්ද, ආ ඔහොම තමයි භෝග සම්පත්තිය ඇති කෙනා ඒ භෝග සම්පත්තිය විඳින්න කියලා නගරයේ අර දකින්න මිනිස්සු මේ පුද්ගලයාගේ ඓශ්වර්යය දැකලා සම්පත්තිය දැකලා ওই විදිහට කිය කියා ඉන්නවා. කිය කියා ඉන්න අතරේ අර වාහනේ දුන්න තැනැත්තා ඇවිල්ලා වාහනේ ඉල්ලනවා, ඇඳුම් පැළඳුම් දුන්න තැනැත්තා ඒවා ඉල්ල ගන්නවා, ඒක උදුර ගන්නවා දුන්නේ නැත්නම්. එහෙම නැත්නම් ඒ හදිසි ඌමනාවක් තියෙනවා නම් ඒ උදුර ගන්නවනේ. ඒ වගේම ආභරණ. ඉතින් ඒවා දුන්න කෙනා ඒවා ඉල්ල ගන්නවා. අන්තිමට මේ පුද්ගලයාට මොකද්ද ඉතුරු වෙන්නේ? අන්න ওই විදිය තත්ත්වයක් මේ දක්වන්නේ කාමයන්ගේ ආදීනෝ පිළිබඳව. මේ ඔක්කොම ඒකට පෙන්නුම් කරන්නේ පිරුවට ගත්තු දේහා සමානයි කියලා. අපි මේ කාමයන් හැටියට හිතන දේවල් ඇත්ත වශයෙන්ම වෙන අයගෙන් ණයට ඉල්ලගෙන එහෙම නැත්නම් පස්සේ ආපහු දෙන්න කියලා ඉල්ල ගන්නා වගේ දේවල්ය. දැන් බොහෝ විට ඔය විශේෂයෙන්ම උත්සව අවස්ථා ආදී තරඟකාරී සමාජයක තමන්ගේ අසල්වැසියාට වඩා ඉහළින් පෙනී සිටීම සඳහා ණය තුරුස් වෙලා හරි ඉතාමත්ම බැගෑපත් වෙලා දීන වෙලා හරි අර විදිය දේවල් සැප සම්පත්ති ලං කර ගන්නවා. මේවා ලං කරගත්තට මොකද හිත ඇතුලේ බොහොම භයකින් සිටින්නේ. හදිසිය මේ කට්ටිය ඇවිල්ලා හදිසියකට මට ඉක්මනින් ඕන කියලා ඉල්ලුවත් එහෙම මට මොකද වෙන්නේ? ඔන්න ඔය විදිය තත්ත්වයක්. ඉතින් අර කාමයන්ගේ ස්වභාවයයි සෑහීමකටපත් වෙන්න බැරි කම නිසා, තෘප්තියකටපත් වෙන්න බැරි කම නිසා, අර තරංකාරී ස්වභාවය නිසා ඔන්න ඔය විදිහේ තත්යකට දුකටපත් වෙන්න පුළුවන් කියන එකයි බුදු පියාණන් වහන්සේ උපමාවෙන් අපට පෙන්눔 කරලා දෙන්නේ. ඊළඟට තවත් උපමාවක් දෙනවා. ඒක බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඒක වැඩි විස්තරක් නැතුව දක්වලා තිබෙන්නේ. ඔන්න යම් කිසි කෙනෙක් හීනයකින්, හීනය කියන එක ඉතින් කවුරුත් දන්නවනේ, හීනයකින් දකිනවා ඉතාමත්ම අලංකාර වනපෙදෙස් උයන් වතු පොකුණු බොහොම ලස්සනයි. ওই විදිහට ඉතින් හීනෙන් ඔයා බලබලා ඉන්නවා, හිටි ගමම්ම ඇහැරෙනවා. ඇහැරුණාම අර පෙනිච්ච ඒ දර්ශනකෝ, ඒ ඊටාමත්ම රමණීය දර්ශන, අර තමන් සතුටු වෙමින් සිටී දර්ශනකෝ, ඒ කිසිවක් නැහැ. අන්න ඒ වගේ මේ කාමයන් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා මේවා හීනයක් වගේ කියලා. මේවා හීනයක් වගේ කියලා. අපි හීනය කියන එක අපි හිතනවා රැට විතරක් පේන එකක් කියලා. නමුත් බොහෝ විට දවල් හීන කියලා જાතියකුත් තියෙනවා. දැන් කාලේ බොහෝ දෙනා ජීවත් වෙන්නේ දවල් හීන මතයි. දවල් හීන උඩයි. අනාගතය ගැන ඒ විදිහේ හීන මවමින්. ඉතින් ඒ කොයි මේ කියන ආසාවන් ඈතට බොහොම ලස්සනට පේනනවා. නමුත් ඒවා විඳින අවස්ථාවේ ඒවායේ ඒ ආදීනෝපක්ෂය, ඒවා ඒ ආදීනෝපක්ෂය Tamanට ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක හඟවන්නයි. ඒ වගේම මේවයි ශූන්‍යත්වය හිස් බව. දැන් මේ සිහිනයේ උපමාව දැක්වේ මේවායි හිස් බව. හීනෙන් ගෑ අඳුනක්සේ බොරුමය කියලා කියන්නේ හීනෙන් කවුරුත් ඇවිල්ලා අඳුනක් ගන්නවා බොහොම සැපට දිනන පස්සේ බලනකොට ඇහැරලා බලනකොට මොකක්වත් නැහැ. ඔන විදිය තත්ත්වයක්. ඒ විදිය උපමාවකුත් දක්වනවා. ඊළඟට තව උපමාවක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් ඔන්න යම් කිසි කෙනෙක් පළතුරු සොයමින් කැලේකට ඇතුල් වෙනවා. ඒ කැලේ දකින්නවා හොඳට පළතුරු පිරිච්ච ගහක්. කල්පනා කරනවා දැන් මට ගහට නගින්නත් පුළුවන් කියලා ගහට නගිනවා. නැගලා ඒ හොඳ ඉදිච්ච ගෙඩි කමින් තමන්ගේ ගොඩක්ුවටත් පුරව ගන්නවා ගෙඩි. ඔය විදිහට එදිලා ඉන්න අතරේ තව කෙනෙක් එනවා ඒ වගේම පළතුරු සොයාගෙන. ඒ තැනැත්තා මේ ගහ දැකලා ඒ තැනැත්තට නම් ගහට නගින්න බෑ. එයාගේ අතේ කෙටේරියක් තියෙන තියුණු කෙටේරියක්. ගහට නගින්න බැරි නිසා ගහේ මුල කපන්න පටන් ගන්නවා. එතකොට ගහ ඒ විදිහට කපනකොට අර කලින් නැගපු මිනිහා ඉක්මනින් ගහෙන් බැස්සේ නැත්නම් ගහ වැටෙනකොට ඒ තැනැත්තත් වැටිලා මරණයටපත් වෙන කොදුකටපත් වෙනවා. ඔන්න ඔය වගේයි කාමයන් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. මේකත් හුඟක් කල්පනා කළ යුතු උපමාවක්. මෙන් පෙන්නු කරන්නේ මේ කාම වස්තුන්ට කී දෙනෙක් කී ආකාරයකට මේවට ලං වෙනවද කියලා. සමහර අය දැන් මේ පින්නතුන් දන්නව ඔය තනගකාරී සමාජයක රැකී රක්ෂා ආදී නිලතල ආදී සඳහා සමහරු නියම් මාර්ගයෙන් ඒවා ලබා ගන්නවා. සමහරු අනියම් මාර්ගයෙන් ලබා ගන්නවා. සමහර විට නියම් මාර්ගයෙන් ලබාගත්තු කෙනාට අර අනියම් මාර්ගයෙන් ලබා ගන්න එන කෙනාගෙන් උපද්‍රව වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔන්න විදිය තත්ත්වයක් ඇති වෙන නිසා තමයි ඒක ආසනෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ උපමාවෙන්. ඒ තරම් භයානක විපාක කෙනෙකුට අත්දකින්න සිද්ධ වෙනවා මේ ආසාවන් නිසා. බොහෝ ආයාස සහිත කරදර සහිත තමන් ලබා ගන්න දේ. නමුත් ඒක තව කෙනෙක් ඒවා පැහැර ගන්න බලාගෙන සිටිනවා අනියම් මාර්ගයෙන්. ඒකට ඒ නිසා තමන්ට උපද්‍රව වලට මුහුණ දීමට සිදු වෙනවා. ඔන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ උපමා හතකින්ම දක්වා වදාලා මේ ලෝකයේ සත්වයාට මේ කාමයන් පිළිබඳ කිසිසේත් තෘප්තියක් නම් ඇති වෙන්නේ නැත. ඒවායේ ආස්වාද පක්ෂයක් තිබෙන නමුත් ඒක අල්පයි. බොහෝ දුක් ආදීනව සහිතයි. මෙන්න මේක නිසා තමයි සනාතන සත්‍යයක් වශයෙන් බුදු පියාණන් වහන්සේ වදාළේ ලෝකයාට තිබෙන එකම නියම සැනසීම නම් තණ්හාව ක්ෂය කිරීම නැති කිරීම කියලා කියන ඒ උතුම් නිවන් තත්ත්වය. ඒක නියම සැනසීමයි කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. මේක ගැඹුරින් අපි කල්පනා කරලා බලනවා නම් දැන් තණ්හාවට හේතු වන්නේ මොකක්ද? මමයේ මාගේ කියන හැඟීමයි. මම කියලා ඒ හැඟීම අනිත් හැම ආගමකම ඒක සනාතකරණ ඒක සත්‍ය දෙයක් හැටියට සැලකන නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අනාත්ම ධර්මය අනුව මේ මමය කියන එක සාමාන්‍ය ව්‍යවහාරي තිබුණට මේක සත්‍ය තත්වයක් නොවේ. ඒක මුලාවක්. ඒ මම කියලා හැඟීම ඇති වුණත් එක්කම ඒකම අනිකක් තමයි මගේ කියන එක. මමත් මාගේ කියන එක අවිද්‍යාවෙන් මම කියලා ඒ සංකල්පය ඇති වුණ හැටිය ඊළඟට තණ්හාවෙන් මගේ කියලා ඒකට උදව් දෙනවා. ඉතින් මේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා දීර්ඝ කාලයක් අපි මේ සත්‍යය සංසාරයේ සැරිසරන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ. ඒක නැති කිරීම සඳහා ඊට විසඳුම වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ක්‍රමක්‍රමයෙන් අර දැඩි තණ්හාව සියුම් කරගමින් ගිහිල්ලා භාවනාමය වශයෙන් විදර්ශනා වශයෙන් සිත මේ ප්‍රඥා ශක්තිය ඇතිවීමෙන්මයි මේ තණ්හාව ක්ෂය කරන්න පුළුවන් වන්නේ. නමුත් ඉන් මෑත විශේෂයෙන්ම ගිහි පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. දැන් මේ වගේ පොහොය දවසක යම් කිසි කෙනෙක් ඒ පොහොය අටසිල් සමාදන් වෙලා විකාලේ ආහාර නොගැනීම කියලා කියන ඒ රහතන් වහන්සේලාගේ ප්‍රතිපත්තියට අනුව ජීවත් වීමත් සුදු වතින් සැරසිලා චාම් ජීවිතයක් Tamange කොයිතරම් මේ සැප පහසු අලංකාර අභරණ ආදී තිබුණත් ඒවා ගැන ඇල්මක් නැතිව චාම් ජීවිතයට පුරුදු වෙනවා නම් ඒනුත් කෙරෙන්නේ අර තණ්හාව ක්‍රමක්‍රමයෙන් සියුම් වීමයි. තණ්හාව ඒ ගොර හැඩි පක්ෂය රළු පක්ෂය නැති කිරීමයි. ඊළඟට මේ පින්නතුන් දන්නවා දැන් බුද්ධ ශාසනය කියලා කියන්නේ එක පැත්තකින් අපට හඳුන්වන්න පුළුවන් දාන ශීල භාවනා කියලා. දානෙන් කරන්නේ මේ කාමයන්ගේ ඒ වස්තුකාමයේ පිළිබඳ තියෙන ඇල්ම නැති කිරීමයි. කාමය කියලා කියන ආසාව ආසාවේ දෙපක්ෂයක් තිබෙනවා. වස්තුකාම ක්ලේශකාම කියලා. ඒ වස්තුන්ට තිබෙන ඇල්ම ඒක ඊටාම රළු පක්ෂයයි. එතකොට ඒක තරමක් දුරට පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි පළමුවෙනි පාඩම. දානය යම් කිසි දෙයක් තමන්ගේ ආහාරයක් හෝයවා වෙන දෙයක් හෝයවා ඒ දුගී මගී යාචකාදීන්ට හෝ තුනුරුවන් විශේෂයෝ පරිත්‍යාග කිරීම ඒ තුලින් කරන්නේ මේ මොහොතේ අර සිතේ තිබෙන සාමාන්‍ය ගිහි ජීවිතයත් එක්ක යන එක තමයි මසුරු මලකඩ කියන එක. මේ මසුරු මලකඩ ඉවත් කිරීමට උපකාර වෙනවා. දැන් ලෝහ භාණ්ඩ එක තැනක ඒවා ගැන තැකීමක් නැතිව දමලා තිබෙනවා නම් එතන අන්තිමට තමන් බලාපොරොත්තු වුණු භාණ්ඩ නෙවෙයි දකින්න ලැබෙන්නේ තනිකර මලකඩ ගොඩක්. අන්න ඒ වගේ තමයි ගිහි සිතත්. ගිහි සිතේ බැඳෙන මලකඩයට මසුරු මල කියලා කියනවා. ඒ නිසා තමයි අර දාන ඒ දන් දීමෙහි නියැලුණු ගිහි පින්වතා පිළිබඳව බුදු පියාණන් වහන්සේ උපාදි මාලාවක් වගේ පාඨයක් ප්‍රකාශ කරලා තියෙනවා. විගත මල මච්ඡේරේන චේතසා අගාරං අධ්‍යාවසති මුත්තචාගෝ පයත පාණී වස්සග්ගරතෝ දාන සංඋද්භාගරතෝ කියලා. ඉවත් වූ පහකල මසුරු මල ඇති සිතකින් යුක්තව ගිහි ජීවිතය ගත කරනවා. නිතරම දන් දීමට සැදී පැහැදීගෙන අත පිළිසිදු කරගෙන ඒ වගේම අතහැරීම පිළිබඳව ඇල්ම ඇති කරගෙන යමක් පිළිබඳව ඒ අතහැරීම තුලින් නිරාමිස ප්‍රීතියක් දැන් මේ ප්‍රාණාදී පින්කම් කරන පින්නතුන් දන්නවා. ඒ දන් දුන්නට පස්සේ තමන්ට විශාල ප්‍රීතියක් සැනසීමක් ඇති වෙනවා. ඒ තුලින් නිරාමිස වශයෙන් වස්සග්ගරතෝ කියලා කියන්නේ ඒක අතහැරීම තුලින් ඒ ඇල්ම. ඊළඟට දාන සංවිභාගරතෝ ඒ වගේම දන් බෙදා දීමෙහි ඒ තැනැත්තාට ඒ සුසු ආකාරයෙන් නුවණින් කල්පනා කරලා බෙදා දීම තුලනුත් යම් කිසි ඇල්මක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේන් පේනු කරනවා අර තණ්හක්ඛය රත තෘෂ්ණාව නැති කිර ගැනීම පිළිබඳවත් ඇල්මක් ඇති කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇල්ම කියන එක රති කියන වචනේ එහෙම යොදන්නේ නරක අර්ථයකින්. නමුත් මෙතන යොදලා තිබෙනවා ඇල්ම කියන එක හොඳ අර්ථයකින්. ඒ කියන්නේ තණ්හාව නැති කර ගැනීම සඳහා ඇල්ම. ඒ ඇල්මයි පුරුදු කරන්න ඕනේ සම්මා සම්බුද්ධ ශාවක කියලා කියන්නේ මේ සම්්‍යක් සම්බුද්ධ ශාවක. එතකොට ගිහි මට්ටමින් බලනවා නම් පළමුවෙන්ම දාන වස්තුන් ඒ තමන්ගේ මම මාගේ කියලා තියාගෙන සිටි ඒ වායින් සැප සම්පත් විඳින්න පරිභෝග කරගන්න තිබුණු දේවල් ඇති වුණු සද්ධාසිතකින් හෝ කරුණාසිතකින් හෝ ඒ තුනුරුවන් විශේෂියෝ එහෙම නැත්නම් යුදුකී මගී යාචක ආදීන්ට වෙන එකක් ලබා තිරිසන් සතිකුට හෝ දීම තුලින් තමන්ගේ සිත ඒ අවස්ථාවේ තණ්හාව ඒ සුළු මොහොතට තුලින් අර ලෝභය තණ්හාව මසුරුකම කපා හැරියා. අන්න ඒ වගේ දාණයෙන් කරන්නේ ඒ විදිහේ තණ්හාව ක්ෂය කිරීම සඳහා මූලික පියවරක්. ඊළඟට ශීලයනුත් ඒ විදිහේ දෙයක් කරනවා. දැන් මේ අවස්ථාවෙත් මේ ආජීවශ්‍රමක ශීලය සමාදන් වුණා. ඊට වඩා උසස් සීලත් මේ සමාදන් වෙලා තියෙනවනේ මේ පින්වතුන්. ඒ වගේ ඒ ශීලයෙන් කරන්නේ අය කය වචනය හික්මවා ගැනීම කියන එක ඇත්ත වශයෙන්ම සිතෙන්ම තමයි සිතයි ප්‍රධාන. සිත තුලින් කියන දේවල් තමයි මේ කයනුත් වචනයනුත් අපි මේ කරන්නේ. ඒවා පිළිබඳවත් යම් කිසි හික්මීමක් ඇති කර ගන්න ඕන. ශීලයෙන් කරන්නේ ඒකයි. සතුන් මැරීම විනෝදයට හෝ යම් කිසි ආදායම් මාර්ගයක් හැටියට හෝ එහෙම නැත්නම් ආහාරය සඳහා හෝ ඒක බොහොම කැමැත්තෙන් කරන දෙයක් ලෝකයා. නමුත් එයින් වැළකී සිටිනවා. හොරකම් කිරීම ඒක 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. පහසුවෙන්ම පොහොසත් වීමට ඇති ක්‍රමයේ තමයි හොරකම් කිරීම. වෙහෙස මාංශ වෙන්නේ නැතුව එක්කෝ බලයෙන් හරි හොරෙන් හරි මොන ක්‍රමයකින් හරි අනුන් සතු දේ ගැනීම. නමුත් ඒකිනුත් වැළකී සිටිනවා. එතනක් කරන්නේ පරිත්‍යාගයක්. ශීලයේ සඳහා කරන්නේත් කය වචනය පිළිබඳ හැසිරීමෙන් ඒ යම් කිසි පරිත්‍යාගයක් කරන තමන්ට ප්‍රියමනාප දෙයක් අතහරිනවා. ප්‍රියමනාප දේවල් තමයි ඔය කියන්නේ. කාමෙහි වරදවා හැසිරීම, ඊළඟට බොරු කීම, මත්පැන් බීම, ඔය කියන කොයිවත්. පරුෂ වචන කීම මේ ඔක්කොම මේවා තුළ ලෝකයා බොහෝ දුරට සාංසාරික වශයෙන් මේවා කරලා තිබෙන නිසා මේවාටයි සිත වහා ඇදී යන්නේ. ඒවායින් වැළකී සිටීමට විශේෂ අධිෂ්ඨාන ශක්තියක් අවශ්‍යයි. ඒ අධිෂ්ඨාන ශක්තිය තමයි ශීල සමාදානයෙන් කෙරෙන්නේ. ඒ අදිෂ්ඨානය ඒක අර සංඝයා වහන්සේලා ඉදිරියේ කරාම වඩාත් තමන්ගේ හිතට මතක හිටිනවා. ඉතින් ඒ විදිහට අදිෂ්ඨානයක් කරගහම ඒ අදිෂ්ඨානයේ තුල ජීවත් වීමේ උත්සාහයයි සීලය රැකීම කියලා කියන්නේ. ඒ රැකීම තුලින් තමන්ට ඇති වෙන අනවජ්‍ය සුඛය කියලා. තමන් නිවැරදිව ජීවත් වෙනවා කියන ප්‍රීතිය සතුට සොම්නස. තමන්ට නිෂ්කලංකව ජීවත් වෙන්න පුළුවන් පසුතැවිල්ලක් නැතිව. අන්න ඒ බඳු පුද්ගලයාට තමයි භාවනාව පිහිටන්නේ. ඒකයි සීලය. ඉතින් දාන සීලය ඒ විදිහට දානේනුත් පරිත්‍යාග ශක්තිය ඇති කරගෙන අර කියාපු අනවශ්‍ය දේවල් වලින් මිදිලා ඡාම් ජීවිතයට හුරු වෙනවා. ඊළඟට ශීලයෙන් කය වචනය හික්මවාගෙන යම්කිසි සංවරයක් ඇති කරගෙන නිෂ්කලංක මනසක් ඇති කරගන්නවා පසුතැවිල්ලෙන් තොර. ඒ මනස පිහිට කරගෙන තමයි ඊළඟට භාවනාවට භාවනාව කියලා කියන්නේ සමත වශයෙන් යම්කිසි සමාධි නිමිත්තක සිත රඳවා ගන්නවා. සමාධි නිමිත්තක් හැටියට ගන්නේ අර කමඨහන් අරමුණක් හැටියට ගන්නේ දැන් ලෝකයා හිතන විදිහේ අකුසල දේවල් නෙවෙයි. දැන් සතෙකුට වෙඩි තියන්න, මිනිසියෙකුට හෝ වෙඩි තියන්නත් යම්කිසි ඉලක්කයක් සඳහා යම්කිසි සිහිය යෙදවීමක් සමාධියක් අවශ්‍යයි. ඒක මිත්‍යා සමාධියක්, මිත්‍යා සිහියක්. ඒ යම්කිසි දෙයකට යොමු කරපු එකඟ කිරීමක් එතන තියෙනවා. නමුත් ඒක අකුසල් පැත්තටයි බර. ඒ තුලින් සංසාරය වැඩෙනවා, දුක් වැඩෙනවා, නිරය ආදී තැන්වල උපදිනවා. ඒ වෙනුවට යම්කිසි කුසල ආරම්මණයක් ගන්න ඕනේ. එක බුද්ධානුස්සති වශයෙන් අරහං පදය, සම්මා සම්බුද්ධ පදය, භගවාදී යම්කිසි ඒ බුදු ගුණේ යම්කිසි ඒ කමඨහන් අරමුණක් තුලින්, එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවේ සුවපත් වේවා කියන එක, එහෙම නැත්නම් අසුබ භාවනාවේ අට්ඨියාදී යම්කිසි කමඨහන් නිමිත්තක්, මරණ සතියට ජීවිතං අනියතං මරණං නියතං ආදී වශයෙන් ඒ කෙටි කමඨහනක් කර්මස්ථානයක් තමන්ගේ ජීවිතයට ලං කරගෙන ඒ තුලින් සිත තැන්පත් කරගන්න, විසිරෙන සිත තැන්පත් කරගන්න උත්සාහයක් යොදනවා. එහෙම තැන්පත් කරගත්තු සිත තමයි ඊළඟට මේ තණ්හාවේ ඊටාම ගැඹුරු මට්ටම අනුසය කියලා කියනවා. ඒක ලේසියෙන් අල්ලගන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඊටාම සියුම් අනුසය තට්ටුව. බාහිර ලෝකයේ පෙනෙන ඒ තණ්හාව තමයි අපි මේ ආසාවයි, ලෝභකමයි, ගිජුකමයි, මසුරුකමයි ආදී වශයෙන් මේ වචන වලින් හඳුන්වන්නේ. නමුත් මේකේ ඊටාමත්ම සියුම් තට්ටුවක් තිබෙනවා. ඒක මතු කරගන්න පුළුවන් වන්නේ ඒ සමාධිමත් සිතටයි. මේක වෙන කෙනෙකුට මතු කරලා දෙන්නත් බෑ. තම තමන්ම හඳුනාගත යුතු දෙයක්. ඒක හඳුනා ගන්නට තමයි මූලික වශයෙන් අර විදියට යම් කිසි සිත තැන්පත් කර ගැනීමක් කළා නම් ඊළඟට බුද්ධ වචනයට අනුව නිසි ආකාර මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාර කියලා කියන නිසි ආකාර මෙනෙහි කිරීම තුළින් මේ සිත ක්‍රියා කරන ආකාරය බලනවා. මේ තණ්හාව ඇති වෙන්නේ සිතේ. ලෝකයේ කොයිතරම් විසිතුරු දේවල් තිබුණත්, කොයිතරම් අලංකාර දේවල් වල සාප්පු කඩදාපු වල තිබුණත්, තව ඒවායේ ප්‍රදර්ශනය කරන නොයෙකුත් දැන්වීම් පුවරු තිබුණත්, මේවායින් නෙවෙයි තණ්හාව ඇති වෙන්නේ සිත ඇතුලෙන්මයි. ඒවා අරමුණු වෙනවා තමයි. නමුත් මේකේ රහස තිබෙන්නේ සිතේ තිබෙන අවිද්‍යාවයි. ඒ අවිද්‍යාව ලියලන්න තණ්හා අනුසය වැඩෙන්නයි අර අනිකුත් දේවල් උපකාර වෙන්නේ. ඒක හඳුන ගැනීම එතකොට තමයි විශ්ින් කළ යුත්තේ. ඒ විදිහට භාවනාමය සිත ක්‍රමක්‍රමයෙන් ඒ තමන්ගේ හිතට එන අරමුණු ගැන සෙවිල්ලෙන් සිටිනවා. ඒ අරමුණු ඈතට යන්න නොදී, සාමාන්‍යයෙන් අරමුණක් කියන එක අපේ සිත් ඇදගෙන යන එකක්. ඒවායේ ඇදගෙන යන්නේ කොහොමද? ඒවා දකින දකින එකක් ආශ්‍රයෙන් අපට එනවා යම්කිසි නිමිත්තක්. අපි යම්කිසි දෙයක් මේකෙන් මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් ඒ විදිහට, එහෙම නැත්නම් යම්කිසි ප්‍රියමනාප දෙයක් අප්‍රිය දෙයක් කියලා යම්කිසි සුළු නිමිත්තක් එනවා. ඒ නිමිත්ත අපි තව තවත් හිතවිලි එකතු කරගෙන මේක තවත් මේකටම ගැති වෙනවා, ඒක ඔස්සේම දුවනවා. ඒකට කියන අනුයන්ජන කියලා, වතට ව්‍යංජන වගේ තමයි ඒකත්. අර සිතට ආපු අරමුණට තව තවත් රුකුල් දීලා අපි ඒ පැත්තටම යනවා. ඒක අන්තිම කෙලවර තමයි අර උපමා වලින් දක්වන විපත. ඒ ආසාවන්ට නතුවීම. අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ සිතේ තියෙන නිසා යෝගාවචරය කරන්නේ මොකද? ඒ අරමුණ දිහා යොදන අවධානය වෙනුවට තමගේ සිතේ ක්‍රියාකාරීත්වය දිහා බලනවා. සිත ක්‍රියා කරන ආකාරය. ඒකත් අර ඒ කර්මස්ථානානුකූලව එක්තරා නියමාකාරයෙන් කළ යුතු දෙයක්. හිත දුවන හැටියට බලාගෙන ඉන්නවා කියලා එකක් නෙවෙයි. නමුත් ක්‍රමක්‍රමයෙන් මේ මානසිකාර්ය, ඒ යෝනිසෝ මානසිකාර්ය කියලා කියන නිසි ආකාර මෙනෙහි කිරීම යොදමින් මේ සිත අර විසිරෙන ක්‍රමක්‍රමයෙන් ඈතට යන සිත ඊළඟට ඒ නිමිත්තේ ඇති අපිට යම් කිසි දෙයක් අරමුණු වෙනවා නම් ඒ අරමුණේ තිබෙනවා අපේ සිත් ගන්නා ලක්ෂණ තිබෙනවා, නොයෙකුත් නිමිති තිබෙනවා. ඒවා ගැන නොතකා ඒක ඉතාමත්ම කෙටියෙන් මෙනෙහි කරනවා. රූපයක් සද්දයක් සුවඳක් එහෙම නැත්නම් ඒ ස්පර්ශයක් කියලා අය ආදී වශයෙන් මෙනෙහි කරන්න පටන් ගන්න ක්‍රමක්‍රමයෙන් අර මෙනෙහි කිරීම යොදනවා අරමුණෙහි ඇති සිත් කාවදින ස්වභාවය, එහෙම නැත්නම් සිත් ඇදගෙන යන ස්වභාවය මර්ධනය කිරීමට. එහෙම කරමින් ඇවිල්ලා අන්තිමට මේ අරමුණත් සිතත් ගැටෙන, එහෙම නැත්නම් මේ ඉන්ද්‍රියන් පහට ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන්ට එන අරමුණු ඒවායින් සිත කලඹ වන්න කලින් ඒවා ඉතාමත්ම ඉක්මනින්ම සිතෙන් ඉවත් කිරීමට ශක්තිය ඇති කරගන්නවා. සුළු මොහොතකදීම සිත උපේක්ෂාවට නතු කරනවා. දැන් බුදු පියාණන් වහන්සේ අර උපමා හත දක්වලා තිබෙන්නේ සිත උපේක්ෂාවට ගැනීමට උපකාර වෙන හැටියට. ඒක එක් උපමාවක් පිළිබඳව ගැඹුරෙන් සලකලා බලන කෙනාට මේ ලෝකයේ තිබෙන කාම වස්තුන් පිළිබඳව යම්කිසි උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ උපේක්ෂාව දිනු කරපු එම්පැත්තෙන් මෙන්න ආරාධනා ඒවා දැඩිව බලපාන්නේ නැහැ. ඒවා ඒ ලෝකයා කොයි අන්දමින් සැලකුවත් තමන්ට ඒවායින් වැඩක් නැtei කියන හැඟීම එනවා. තමන්ගේ චාම් ජීවිතයට, තමන්ගේ මේ අල්පේච්ඡ ජීවිතයට මේවායින් ඇති වැඩක් නැහැ. මේවා සංසාරයට අදින බලවේගයි. මට ඕනේ සංසාරයෙන් මිදෙන්නයි. සංසාරයෙන් මිදෙනවා කියලා කියන්නේ අර කියාපු මමය කියලා කියන බරපතල අවිද්‍යාවත්, මගේය කියලා කියන තණ්හාවත් ඒක නැති කර දවසයි. ඒක නැති කිරීමයි. ඒ සඳහා යන ගමනයි එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ අද වැනි දවසකේ ලෝකයාට හිලි කොට වදාළ චතුරාර්ය සත්‍ය තුල තිබෙන ওই tikai. මේ මුළු මහත් මේ අපි උපදීම දුකක් ජරාව දුකක් ලෙඩවීම දුකක් ආදී වශයෙන් තියෙන ඒවා ඒක අමුතුවෙන් නොකිව්වත් මේ ටිකක් කල්පනාකාරී වෙන්නකොට ඒ හැම එකක්ම දුකක් බව පෙනෙනවා. නමුත් ගැඹුරු වශයෙන්ම බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ කෙටියෙන් සැලකුවොත් ඒ දුක පිළිබඳ විස්තරයේ අවසාන වෙන්නේ කොහොමද? සැකෙමින් සැලකුවොත් මේ පංච උපාදානස්කන්ධය කියලා කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ ශ්ලෝක සත්‍යා මේ මම මාගේ කියලා බදාගෙන ඉන්න මේ ගොඩවල් පහම දුකක් කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේවා අනිත්‍යයි දුක්ඛයි මේවායේ මම මාගේ කියලා තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් ශක්තියක් නැත. දැන් අර කියාපු අර කාමයන් පිළිබඳව දීපු උපමා වලින් පෙන්නුම් කරන්නේ මේ එකක්වත් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. තමන්ට අයිති කියලා කියන්න බෑ. මේ පිරුවට ගත්ත දේවල් වගේ එහෙම නැත්නම් වෙන අය හොරකම් කරන්න සූදානම් වෙන දේවල් වගේ තමන් සතු කියලා කියන්න බැරි තත්වයක් මේ හැම දෙයක් තුළම තිබෙනවා. ඒකමයි මේකේ තියෙන භයානකත්වය ආදීන ස්වභාවය. එතකොට ඒ විදිහේ දුක ඒ විදිහට තේරුම් කළා. ඊළඟට දුකට හේතු වශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ තණ්හාවයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් දක්වලා තිබෙනවා. මේ පංචකාමයන්ට ඒ මෙස්කන් ආසාදියට හමු වන අරමුණු පිළිබඳව ඇති ඇල්මක් තිබෙනවා. ඒ වගේම මේ ලෝකයේ මේ සංසාරයේ දිගට යාමට භවයේ සිටීමට තිබෙන ඇල්මකුත් තිබෙනවා. ඒකට හේතුවම අර තමන්ගේ ඒ ආසාවන් කිසිදාක තෘප්තියකටපත් වෙන්නේ නැති නිසා. මෙය යන්නේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවි. හැම කෙනෙක්ම යම් යම් බලාපොරොත්තු ඇති කරගන්නවා. තමන්ගේ අවසාන කාලය වෙනකොට මේ ප්‍රශ්න විසඳේ කියලා. නමුත් මෙය යන වෙලාව වෙනකොට තවත් තිබෙනවා බලාපොරොත්තු රාශියක්. අන්නේ බලාපොරොත්තු ඒ තණ්හාව නිසා. ඒකට තමයි භව නෙත්ති කියලා කියන්නේ. ඉදිරියට නෙරා යාමක් තිබෙනවා. ඒ නිරාගිය තණ්හාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි නැවතත් භවයක් ඇති වෙන්නේ. මේ භවයේ මේ පැවැත්ම ඇති කරගන්න ආසාවක් තියෙන්නේ අර මමය කියන හැඟීම දැඩිව ගත්තු නිසා. මෙතන තියෙන තණ්හාවක් නොව මෙතන මමෙක් ඉන්නවා මට අයිති දෙයක් තිබෙනවා කියන ඒ දැඩිව ගැනීම නිසා නැවත නැවතත් භවයේ ඉපදීමට යටිසිතේ යම්කිසි ආසාවක් තිබෙනවා. ඒ ආසාවට අනුව මරණාසන්න අවස්ථාවේ කර්මානුරූපව ඉදිරිපත් කරන දේ අල්ලගන්න ස්වභාවයක් තිබෙනවා. එතකොට ඊළාට විභව තණ්හා මේ වගේම ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ ජීවිතයෙන් මේ සියල්ල කෙලවරයි. එහෙම නැත්නම් යම් කිසි දෙයක් විනාශ කරන්න. මේක විනාශ කිරීමෙන් අපට පුළුවන් මේ සපත ලබන්න කියලා. නමුත් ඒ විදිහට දිවි නසා ගැනීමෙන් බෑ මේවා මේ ප්‍රශ්නේ විසඳන්න. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙතන නැසිය යුත්තේ තණ්හාවයි. බොහෝ කෙනෙක් මේ ප්‍රශ්නවලට විසඳුම හැටියට මේක සැලකන්නේ දිවි නසා ගැනීම. එහෙම නැත්නම් ජීවිතේ පූජා කිරීම. ඒ තුලින් බෑ මේ ප්‍රශ්නේ විසඳන්න. මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන ප්‍රඥාව උදා කර ගැනීම තුලින්මයි මේ ප්‍රශ්නෙන් විසඳෙන්න පුළුවන් වන්නේ. එතකොට ඒක නිසා තමයි ඒ තණ්හාව හේතුවයි. ඊළඟට නිවන හැඳින්නු එතන අර අපි දේශනාව මුලදී ප්‍රකාශ කළ ආකාරයට එකී ඒ තණ්හාවේම නිර්වශේෂ ප්‍රහාණය නැති කිරීම ඒකමයි නිවන හැටියට හැඳින්නුවේ. පිපාසය සංසිඳවා ගැනීම වගේ මේ පිපාසයෙන් දුවන දැන් අර මිරිඟුවක් ඔස්සේ දුවන සත්වයින් රාශියක් වගේ මේ සාංශාරික සත්වේ සමූහය. එතකොට මේ මිරිඟුවේ යථා ස්වභාවය වටහා ගත්ත අවස්ථාවේ දිවිල්ල නතර වෙනවා. අන්න ඒ වගේ ඒ තණ්හාව සංසිඳ වුණු අවස්ථාව තමයි නිවන. ඒකට මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ජීවිතයක විශාල පරිවර්තනයක් කරන්න උපකාර වෙන අංග 8ක්. ඒක අපි සිංහලෙන් කිව්වොත් හරි දැකුම් කියලා කියන නියමාකාර ජීවන දර්ශනයක්. හැම කෙනෙකුටම ජීවන දර්ශනයක් තිබෙනවා. හොඳට කල්පනා කළ බැලුවත් හොරාටත් සාමාන්‍ය හොඳ මිනිහටත් කාටත් යම් කිසි ජීවන දර්ශනයක් තිබෙනවා. නමුත් හරියාකාර ජීවන දර්ශනය මොකක්ද? හොඳ නරක පිළිබඳව, පව්පින් පිළිබඳව සාංශාරික වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ යම් දේශනා අනුව කල්පනා කරලා හොඳ නරක පව්පින් පිළිබඳ හොඳ වැටහීමක් ඇති කර ගන්න ඕනේ. ඒ වගේම ඊට වඩා ගැඹුරින් සැලකුවොත් චතුරාර්ය සත්‍ය පිළිබඳව දුකත්, දුකට හේතුවත්, දුක නැති කිරීම කියලා කියන නිවනත්, ඒකට මාර්ගයත් කියලා කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් කිසි අවබෝධයක්. ඔය විදිහට හරි දැක්මක්. ඒ හරි දැක්ම තුලින් ඇති කරගන්න සිතුම් පැතුම් තමයි හරි සිතුම් පැතුම් සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒකට අයිති ඒ නෙක්ඛම්ම සංකල්ප කියලා කියන්නේ ඒ ගිහිගෙන් නික්මීමේ නිවන් දැකීමේ අදහස. ඊළඟට අව්‍යාපාද සංකල්ප කියලා කියන ද්වේෂයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී හිතිවිලි. ඊළඟට හිංසාවෙන් වැළකී සිටීම කරුණා හිතිවිලි. ඔය විදිහට සිතුම් පැතුම් ඇති කර ගැනීම. ඊළඟට ඒ සිතුම් පැතුම් අනුව යන වචන පාවිච්චි කිරීම තමයි අර දැන් මේ අවස්ථාවෙත් අපි මේ සමාදන් වුණු සීලයටත් අදාළ විදිහට බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුස වචන කීමෙන්, නිෂ්ඵල වචන දෙඩීමෙන් මේ දිව හික්මවා ගැනීම. ඒ විදිහට හරි වචන පිළිබඳව ඊළාට ඒ හරි ආකාර ඒ වචන අන්දමට යථාවාදී තථාකාරී විදිවීමට නම් ඒ වචන පාවිච්චි කරන ආකාරයටම ක්‍රියා කරන්න උත්සාහවත් වෙන්න ඕන. ප්‍රාණඝාතයෙන්, හොරකම් කිරීමෙන්, කාම මිත්‍යාචාරයෙන් ආදී ඒ වැරදි වලින් වෙන් වී සිටීම. ඊළඟට සම්මා කම්මන්ත ඊළඟට සම්මා ආජීව කියලා කියන්නේ. එතකොට හරි හරි කෙරුම් කියලා කියන්නේ හරි ක්‍රියාමාර්ග. ඒ වායේ ප්‍රතිඵලය වශයෙන් හරි දිවි පැවැත්මක් ඇති කර ගන්න ඕනේ. මේ කාලේ බොහෝ දෙනාට ප්‍රශ්නයක් ඒක ජීවිකාව පිළිබඳව කොහොම හරි ජීවත් වීමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම හරි ජීවත් වෙනවා නම් සමහර වෙලාවට තමන්ගේ මනුෂ්‍යත්වයත් අතහැරලා තිරිසනුන් හැටියටත් යකුන් හැටියටත් ප්‍රේතින් හැටියටත් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ තමන් කරන රැකියාවන් අනුව. ඒක නිසා ඒක ගැන සැලකිලිමත් විය යුතු නිසා හරි දැන් මේ අවස්ථාවේ ප්‍රකාශ වුණු මිත්‍යා ජීව හැටියට සැලකන ඒ සතුන් මාසයට ඇති කිරීම මාංශ වෙළඳාම මත්පැන් වෙළඳාම වසවිස වෙළඳාම ආදීන් වැළකීලා තමන් හොඳ ජීවිතාව ධාර්මික ජීවිතාවකට පුරුපුරුදු වෙන්න ඕන. ඒකයි හරි දිවි පැවතුම් කියලා කියන්නේ. ඊළඟට ඒ සඳහා දරන උත්සාහය තුළින් හරි වෙරදරුම් කියලා කියන නියම ව්‍යායාමයේ නියම උත්සාහය නියම වීරිය තමයි තමන්ගේ සිත පිළිබඳව සිතට සිතේ තිබෙන අකුසල් සිතවිලි පන්නා හැරීමටත් නැවත අකුසල් ඒම වළක්වීමටත් සිත තුළට කුසල් සිතවිලි ලංකර ගැනීමත් තිබෙන කුසල් සිත රැක ගැනීමත් කියලා කියන හතරාකාර වීරිය. ඒක භාවනාමය ඇත්ත වශයෙන්ම යෝගාවචර කටයුත්තකට එතනින් පෙළඹෙන්නේ. ඒ විදිහට ඒ සම්මා වායාම ඒ තුලින් ඊළඟට ඒ සිත ගැන සැලකිලිමත් වෙන තැනැත්තා බොහෝ විට සතිමත්ව සිටිය යුතුයි සිහි ඇතිව සිටිය යුතුයි. එයින් සතරාකාර කය පිළිබඳව වේදනාව පිළිබඳව සිත පිළිබඳව සිතට එන අරමුණු පිළිබඳව හොඳ ආකාර සිහියක් ඒ තැනැත්තාට ඇති වෙනවා. ඊළඟට ඒ තුලින්මයි ඒ සතිය කියලා කියන්නේ ඒක මේරීම තුලින්ම කමඨහන් අරමුණක සිත් බොහෝ වේලා පිහිටීම කියලා කියන සමාධිය තැන්පත් වීම ඇති වෙනවා. අන්න ඒ උණු ඒ විදිහට තැන්පත් වුණු ඒ සම්මා සමාධියෙන් ආරෂ්ඨාංගික මාර්ගය කෙලවර වෙනවා. නමුත් ඒක තුලින්ම ඊළඟට ඒ සමාධිමත් සිත විදර්ශනා වශයෙන් යොදලා සම්‍යක් ඥාන සම්‍යක් විමුක්ති කියලා කියන ඒ විදර්ශනා ඥාන මතු කරගෙන ඒ තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් තමයි යම්කිසි කෙනෙකුට අර තණ්හාව නිර්වශේෂයෙන්ම ඉවත් කරලා අවිද්‍යාවෙන් මිදිලා ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ පරම ශ්‍රේෂ්ඨ පරම ශාන්ත තුම් අමා මහ නිවනට පත් වෙන්න පුළුවන් වන්නේ. එතකොට අද වෙන්නේ මේ වටිනා දවසක මේ පින්නතුන් මේ පැයක් ධර්ම කාලයක මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් සීල සමාදානයේ පිහිටලා ඇත්ත වශයෙන්ම භාවනා මානසිකාරකයේදී සිටියයි කියලා කල්පනා කර ගන්න ඕන. මේ කාලය තුල ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව කියලා කියන ඒ වටිනා ඒ නිවනටත් උපකාර වන බෝධිපාක්ෂික ධර්මවලට අදාළ ඒ ධර්ම කාරණා තමන්ගේ චිත්තසංතානයේ ඇති කරගන්න දියුණු කරගන්න අවස්ථාව සැලසුණා. ඒ වගේම අනාගතයට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමට උපකාර වන වටිනා ධර්ම කාරණා රාශියක් මෙතන මේ සූත්‍ර දේශනාවේ අඩංගු වුණා. මේ හැම එකක්ම පිළිහිට කරගෙන මේ පින්වතුන් උත්සාහවත් වෙන්න ඕන. මේ ජීවිතයේදීම මේ ශාසන පරිහානිය පෙනෙන නමුත් තම තමන් උත්සාහවත් වෙලා තමන්ගේ ජීවිතයට ධර්මාලෝකය ලං කරගෙන මේ භයානක ප්‍රපාතයක් කරා යන යුගයක් තම තමන් මේ බෞද්ධකම නිසා ලැබුණු සහනේ මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් උපකාර ගනිමින් තමන්ට ලැබුණු මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ ලැබුණු දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් උපකාර ගනිමින් ක්ෂණ සම්පත්තියෙන් උපකාර ගනිමින් දාන සීල භාවනා වශයෙන් හෝ සීල සමාධි ප්‍රඥා වශයෙන් හෝ දක්වන මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා හැකිතාකික්මණින් මේ සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන සැනසෙන්න මේ අවස්ථාව ඇති කරගත්තු කුසල ශක්තියත් උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. ඒ වගේම මේ බඳු මේ පින්කම් කිරීමේදී මේවා පිළිබඳව සතුටු වෙන සම්යම් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම රාජානන් ඇතුළේ පිරිසක් සිටිනවා. ඒ හැම දිනෙකමත් මේවා මේ අප විසින් රැස් කරගත්තු ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තු කුසල සම්භාරයත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරත්වා අපට ශාසනයට ආරක්ෂාව සලසත්වා කියන අන්දමින් ඒ අදහසින් දෙවියන්ටත් අනුමෝදන් කරන්නට ඕන. එසේම තම තමන්ගේ මියගිය ඥාතීන් ඇතුළු අවීචියේ පටනක නිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් පින් කැමැතිව නිවන් කැමැතිව සිටිනවා නම් ඒ හැම කෙනෙක්මත් මේ කුසල අනුමෝදන් වීමෙන් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියනේ ප්‍රාර්ථනාව ඇති කරගෙන දැන් මේ අවස්ථාවේ ගාථා
කියලා පින් දෙන්න. එත්තාවතා චම්බී සම්භතං කුමේ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා ඡන්ති යන ආකාශට්ඨා ජුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාච භුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති දේශනං ආකාශට්ඨාච භුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති මං තං දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා වන්තු සබ්බේ පිපාණිනෝ. යං දුන්නිමිත්තං අවමංගලංච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුකිනං අකංසං බුද්ධානුභාවේන විනාශමින්තු යං දුන්නිමිත්තං අවමංගලංච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුකිනං අකංසං ධම්මානුභාවේන විනාශමින්තු යං දුන්නිමිත්තං අවමංගලංච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුකිනං අකංසං සංඝානුභාවේන විනාශමින්තු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවීන සදා සුද්ධි භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවීන සදා සුද්ධි භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවීන සදා සුද්ධි භවන්ති අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචයින චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබාන සම්පatti ඉනාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.